ගරු කතානායකතුමනි, අද දින අපි ඉදිරිපත් කරපු 55 සම්බන්ධයෙන් අත්වශයෙන්ම සංශෝධන 50, අවුරුදු 100කට වැඩි පරණ අණ 50 කාලීන වශයෙන් යාවත් කාලීන කරලා ගැඹුරු විද්‍යාත්මක අධ්‍යයනයකින් අනතුරුව ඉදිරිපත් කරපු ඒ කරුණු පිළිබඳව පක්ෂ විපක්ෂ දෙපාර්ශවයෙන්ම වටිනා අදහස් ප්‍රකාශ කරනු ලැබුවා. ඒ සියලු දෙනාටම මගේ ස්තුතිය ගෞරවය මේ අවස්ථාවේදී පුද කරනවා. ගරු ලක්ෂ්මන් කිරියල්ල මැතිතුමා අන්තිම කැමැති පත්‍ර ආඥාපනත පිළිබඳව එතුමා අදහසක් ඉදිරිපත් කරා. අර 5 දෙනෙකුගෙන් සමන්විත අන්තිම කැමැති පත්‍රයක් සාක්ෂිකරු විදියට ලියන එක වළංගු භාවයේ තියෙන්න ඕන කියලා. ඒකදී මම පැහැදිලි කරන්න ඕන ගරු මන්ත්‍රීතුමන්ලට, අන්තිම කැමැති පත්‍රයක් ලිව්වත් නැතත් උරුමකරුවෙකුට මියගිය තැනැත්තෙකුගේ දේපල අයිති වෙනවා. අන්තිම කැමැති පත්‍රයෙන් ඒ උරුමය ලබන උදවියටත් ඒ දේපලවල හිමිකාරත්වය රික්තවර්ණය කරන්න පුළුවන්. උරුමයක් නැති අයටත් දෙන්න පුළුවන්. විශේෂයෙන්ම අන්තිම කැමැති පත්‍රයක් ලියන්නේ ස්වාභාවික උරුමකරුවන්ට ලැබෙන්න තිබෙන අයිතිය උන්ට අහිමි කරලා වෙනත් පිටස්තර තැනැත්තන්ට අයිතියක් දෙනවා නම් විතරයි. ඒක නිසා ඒ කාර්යවේදී අපි සුවිශේෂ ක්‍රමයක් කියලා නැහැ. රටේ තියෙන සාමාන්‍ය නීති අනුව නොතාරිස්වරු සාක්ෂිකරුවෝ 2 දෙනෙක් ඉදිරියේ අන්තිම කැමැති පත්‍රයක් සහතික කිරීම කරන්න. ඒක නිසා අපි විශ්වාස කරනවා අද කාලයට ගැලපෙන සුදුසුම ක්‍රමය තමයි අපි මේ සංශෝධනයෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒකම ගරු කතානායකතුමනි, මේ දේපල සම්බන්ධව ලිපි ලේඛන ඔප්පු තිරප්පු සැදීමේදී ඒ සිදුවෙන වංචා පිළිබඳව අපිට මේ වකවානුවේ ටිකක් ගැඹුරින් කතා කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ එවැනි ගනුදෙනු බොහොමයක් සිද්ධ වෙලා තියෙන නිසා. හැබැයි ඒක දිගු කාලීනව අපිට ඒ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන එකක් නැහැ. මොකද දැන් අපි රටේ ක්‍රියාත්මක කරන්නේ ලේඛන ලියාපදිංචි කිරීම. නිශ්චල දේපලවලට අදාළ ලේඛන තමයි අපි ලියාපදිංචි කරන්නේ. මේක යල්පැන ගියපු ක්‍රමයක්. ඒක නිසා 1998 පනතක් මගින් හිමිකම් ලියාපදිංචි කිරීමේ නීතිය අපේ රටේ නීතිගත කරලා තියෙනවා. දැන් අවුරුදු 24ක් විතර වෙනවා. ඒ නීතිය තර්මක් මන්දගාමීව වුණත් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙනවා. මේ ලේඛන ලියාපදිංචි කිරීමේදී මතුවෙන ප්‍රශ්න හිමිකම් ලියාපදිංචි කිරීමේදී මතුවෙන්නේ නැහැ. එතකොට මේ දේපල පිළිබඳව සැලැස්ම, ඒ දේපලවල හිමිකාරත්වය, ඒ හිමිකාරත්වයේ ස්වභාවය, මේ සියල්ල අභියෝගයට ලක් කරන්න බැරි විදියට තමයි හිමිකම් සහතිකයක් ලබා දෙන්නේ. ඒ නිසා දැනට මම දන්න විදියට ප්‍රාදේශීය ලේකම් කාර්යාල 35ක 40ක විතර මෙය තාමත්ව සාර්ථකව කරලා තියෙනවා. තවත් බොහෝ ප්‍රදේශවල කරගෙන යනවා. මේක ක්‍රියාත්මක කිරීම ඉතාමත් මිල අධික කාර්යයක් නිසා තමයි ටිකක් මන්දගාමී ස්වරූපයෙන් යන්නේ. මේක අපිට අලුත් ක්‍රමයකුත් නෙවෙයි කරු කතානායකතුමනි. 1900 මුල් ගණන්වල බ්‍රිතාන්‍ය පාලන සමයේ මේක අත්හදා බැලුවා. අදටත් ඔය වැල්ලවත්ත කිරලපන කලාපයේ තියෙන්නේ ටයිටල් රෙජිස්ට්‍රේෂන් හිමිකම් ලියාපදිංචිය. ඒ උදවිය මේක ආරම්භ කරලා ඒගොල්ලෝ මේ ක්‍රමය අතහැරලා දැම්මා. ඒ අතහැරලා දැම්මේ ඒකට යන වියදම වැඩි නිසා. ඊට පස්සේ තමයි මේ ලේඛන ලියාපදිංචි ක්‍රමය දිගට ක්‍රියාත්මක වුණේ. ඉතින් වර්තමානයේ ඒ ලේඛන ලියාපදිංචි කිරීමේදී අදාළ පියවර දැන් අපි මේ සංශෝධන වලින් ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් ඒ පිළිබඳව අදහස් දක්වපු, වැදගත් අදහස් දක්වපු සියලු දෙනාටම ස්තුතිය නැවත වතාවක් පුද කරමින්, විශේෂයෙන්ම මේ නීති කෙටුම්පත් සම්පාදනය කරන්න හිටපු ගරු අධිකරණ ඇමැතිතුමා, අලි ශාබිර ඇමැතිතුමා, නීතිඥවරු, විනිශ්චයකාරවරුන් සහ විද්වතුන්ගේ කමිටු ගණනාවක් පිහිපත් කරලා තිබුණා. ඒ උදවියගේ දායකත්වය විශාල වශයෙන් අපිට ලැබුණා. ඒක නිසා තමයි මෙතරම් ඉක්මනට මේවා සාර්ථකව පාර්ලිමේන්තුවට ගේන්න පුළුවන් වුණේ. ඔවුන්ටත් මගේ ස්තුතිය පුද කරන ගමන් විශේෂයෙන්ම මේ කාර්යය කරන්න නීති ප්‍රතිසංස්කරණ අපේ අධිකරණ අමාත්‍යාංශයේ තියෙනවා ඒකකයක්. අපේ අමාත්‍යාංශයේ ලේකම් තුමිය, ඒ වගේම අතිරේක ලේකම්වරුන් ඇතුළු නිලධාරීන් විශාල වෙහෙසක් ගත්තා. නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවත් නීතිපති දෙපාර්තමේන්තුවත් සමග අපි විශාල වාර ගණනක් මේ පිළිබඳව සාකච්ඡා කරලා සංශෝධන වරින් වර කරලා තමයි අවසාන වශයෙන් මේ ඉදිරිපත් කරේ. ඉතින් ඒ සියලු දෙනාටත් මේ අවස්ථාවේදී මේ අවස්ථාවක් කරගන්නවා මගේ ස්තුතිය පුද කරන්න. ඒ වගේම මත්ද්‍රව්‍ය පිළිබඳව තමයි අද මේ විවාදයේදී වැඩිපුරම කතා වුණේ. අපි මේ පනත් කෙටුම්පත ඊළඟ පාර්ලිමේන්තු සභා වාරයේදී ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙන ගරු කතානායකතුමනි සුළු සංශෝධන කීපයක් සහිතව. ඒ වගේම බොහෝ මන්ත්‍රීවරුන්ගේ මතුණු කාරණයක් තමයි මේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහු තැනැත්තන් පුනරුත්ථාපනය කිරීම කරන්න ඕන කියලා. ඒ සඳහා පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම් පතක් මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් ඒ පනතේ තියෙන යම් යම් කාරණා පිළිබඳව සමාජයේ යම් බියක් පැතිරලා තියෙනවා. අපි ඒ සම්බන්ධව තත්ත්වය සාකච්ඡා කරලා අදාළ සියලු පාර්ශ්වයන් එක්ක ජනතාවට පිළිගන්න පුළුවන් සුදුසු මට්ටමට ප්‍රතිසංශෝධනය කරලා ඉතා ඉක්මනට ඉදිරිපත් කරන්න කටයුතු කරනවා ඒ පුනරුත්ථාපන කටයුතු සම්බන්ධව. ඒ අනුව ගරු කතානායකතුමනි අද දිනේ අපිට ඉතාමත්ම සාර්ථක විවාදයක් පවත්වන්න ලැබුණා. ඒ සඳහා දායක වුණු සියලු දෙනාටත් ඔබතුමාටත් කාර්ය මණ්ඩලයටත් මගේ ගෞරවය මේ අවස්ථාවේ පුද කරනවා.
අද දින පනත් කෙටුම්පත් පහක් සම්මත කිරීමට නියමිත බැවින් ඒ සඳහා අවශ්‍ය වේලාව ලබා දෙන ලෙස සභාවට යෝජනා කරනවා. නොතාරි සංශෝධන පනත් කෙටුම්පත දෙවැනි වර කියවීම සභාවකගේද?
ආයි
කාර්ක සභාව. පළවනව ගන්තිය සභාවිකංගෙද? දෙවනව ගන්තිය සංශෝධන ඉදිරිපත් කරන ගරු අමතුම.
සංශෝධන ඉදිරිපත් කරන ගරු කතානායකතුමනි දෙවනව ගන්තිය පළවෙනි පිටුව නවවෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න within invited comma එක වරහන් තුන වරහන් ඇතුළේ එක නීති අධ්‍යාපන සභාව විසින් පවත්වනු ලබන close bracket semicolon within bracket 2 26 වෙනි පේලි ඉවත් කරේ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න ලබා ගැනීමට හිමිකමක් ඇත්තේය. වරහන් ඇතුළේ 2 වරහන් ඇතුළේ 1 වන උපවගන්ති යටතේ බලපත්‍රයක් ලබා දී ඇති සෑම නොතාරිස්වරයෙකුම නොතාරිස්වරයෙකු ලෙස වෘත්තියේදීම ආරම්භ කිරීමට පොරාතුව වැඩ ආරම්භ කිරීමේ ලිපියක් අදාළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ රෙජිස්ට්‍රාර්වරයා වෙත බාර දෙනු ලැබිය යුතුය.
දෙවන වගන්තිය සංශෝධන සහිතව සභාවකගේද?
සංශෝධන ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි.
තුන්වෙනි
වගන්තිය සංශෝධන ඉදිරිපත් කරනවා 27 වෙනි පේලියේ සිට 30 වෙනි පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 3 ප්‍රධාන ප්‍රඥප්තියේ 12 වෙනි වගන්තිය පහත දැක්වෙන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ. වරහන් ඇතුළේ 1 එහි නැවතත් වරහන් ඇතුළේ 1 වන වගන්තියේ වරහන් ඇතුළේ ආඡේදය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කිරීමෙන් ආයන්න නොතාරිස්වරයෙකු ලෙස ස්වකීය කාර්ය යථා පරිදි ද විශ්වාසනීය ලෙසද ඉටු කිරීම සඳහා ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතුවන රුපියල් 10,000ක මුදලක් තැන්පත් කර මහාධිකරණය ඉදිරියේ අපකරයක් ලියා අස්සන් කරනු ලැබිය යුතුය සහ වරහන් ඇතුළේ 2 එහි නැවතත් වරහන් ඇතුළේ 2 වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කිරීමෙන් වරහන් ඇතුළේ 2 වරහන් ඇතුළේ පළවන උපවගන්තියේ වරහන් ඇතුළේ ආයන ඡේදයේ සඳහන් සෑම අපකරයක්ම නොතාරිස් බලපත්‍රයේ නිශ්චිතව දක්වා ඇති ප්‍රදේශය සම්බන්ධයෙන් අධිකරණයේ බලය ඇති මහාධිකරණ විනිශ්චයකාරවරයා ඉදිරියේ අස්සම් කරනු ලැබිය යුතුය. වරහන් ඇතුළේ 3 එහි නැවතත් වරහන් ඇතුළේ 3 වන උපවගන්තිය ඉවත් කිරීමෙන්
තුන්වන වගන්තිය සභාවේ සංශෝධන සහිතව සභාවකගේද?
හායි.
හතරවන වගන්තිය සංශෝධනය
කරන ගරු කතානායකතුමනි පළවෙනි පේලියේ සිට තුන්වන පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කරේ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න. 4 ප්‍රධාන ප්‍රඥප්තියේ 13 වන වගන්තියේ ඉහත සඳහන් එකි අපකරය සහ සුරකුම යන වචන වෙනුවට ඉහත සඳහන් එකි අපකරය යන වචන සහ රුපියල් දස දහසකට නොඅඩු යන වචන වෙනුවට රුපියල් 25,000කට නොඅඩු යන වචන ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ.
හතරවන වගන්තිය සංශෝධන සහිතව සභාවේ.
හායි.
පස්වන වගන්තිය සභාවේකගේද?
හායි.
හයවන වගන්තිය සභාවේකගේද?
හායි.
හත්වන වගන්තිය සභාවේකගේද?
හායි.
අටවන වගන්තිය සභාවේකගේද?
හායි.
නවවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම.
සංශෝධන ඉදිරිපත් කරනවා ගරු කථානායකතුමනි. පස්වන පේළියේ සිට 39 වන පේළිය දක්වා ඒ පේළි
38 වන පේළිය.
හා
38
වන 38 සමාවෙන්න. පස්වන පේළියේ සිට 38 වන පේළිය දක්වා පේළි වරන් ඇතුලේ ඒ පේළි දෙකද ඇතුළුව ඉවත් කොට ඒ වෙනුවට පහත දක්වන කොටස ආදේශ කරන්න. වරන් ඇතුලේ 3 ඔහු තමා ඉදිරිපිට ලියාසන් කරන ලද හෝ ලියාසන් කිරීමට નિયમિત යම් ඔප්පුවක් හෝ සාධන පත්‍රයක් සම්පූර්ණයෙන් ලියනු ලබන තෙක් හෝ එය සුලේඛනය කරනු ලබන තෙක් එම ඔප්පුව හෝ සාධන පත්‍රය ලියාසන් කරන්නෙකුට හෝ යම් සාක්ෂිකරුවෙකුට එකී ඔප්පුවට හෝ සාධන පත්‍රයට හෝ එහි අනුපිටපතට හෝ නොතාරිස්කේ පිටපතට එකී ලියාසන් කරන්නාගේ හෝ සාක්ෂිකරුගේ නම අස්සන් කිරීමට හෝ සලකුණ යෙදීමට හෝ එකී ලියාසන් කරන්නාට අවස්ථාවෝචිත පරිදි වම් හෝ දකුණු මහපට ඇඟිල්ලේ සලකුණ හෝ වෙනත් යම් ඇඟිල්ලක හෝ පාදයේ ඇඟිල්ලක හෝ සලකුණ තැබීමට නියම කිරීමට කිරීම අවසර දීම හෝ එවැනි අස්සන් තැබීමක් සලකුණක් යෙදීමක් හෝ අතේ හෝ පයේ ඇඟිලි සලකුණු තැබීමක් සිදු කිරීමට සිදුවීමට ඉඩ නොදිය යුතුය හෝ එවැනි යම් කාර්යයක් සඳහා පසුව භාවිතා කිරීමට අදහස් කරන යම් කඩදාසියක හෝ කොළයක එකීලියාසන් කරන්නාට හෝ සාක්ෂිකරුට එකීලියාසන් කරන්නාගේ හෝ සාක්ෂිකරුගේ නම අස්සන් කිරීමට හෝ සලකුණු යෙදීමට සහ එකීලියාසන් කරන්නාට අවස්ථාවෝචිත පරිදි වම් හෝ දකුණු මහපට ඇඟිල්ලේ සලකුණ හෝ වෙනත් යම් ඇඟිල්ලක හෝ පාදයේ ඇඟිල්ලක සලකුණ තැබීමට නියම කිරීම නොකළ යුතුය. කිසිදු අවස්ථාවක යම් ඔප්පුවක් හෝ සාධන පත්‍රයක් සඳහා හිස් කඩදාසියකට හෝ යම් අසම්පූර්ණ ආකෘති පත්‍රයකට එකීලියාසන් කරන්නාගේ අස්සන ගැනීම හෝ වම් හෝ දකුණු මහපට ඇඟිල්ලේ සලකුණු හෝ වෙනත් යම් ඇඟිල්ලක සලකුණක් හෝ පාදයේ ඇඟිල්ලක සලකුණක් ගැනීම නොකළ යුතුය. හතරවෙනි පිටුව 28 වන
ගරු ඇමතුමා ඒක මේ මුල් කොටස කියවන්න බැරි නේ මාජින් එකේ තියෙන මේ
ඇයෙනවද මොකද
මාජින් එකේ
හිස් කොළවලට හෝ අසම්පූර්ණ ආකෘති පත්‍රවලට අස්සන නොගත යුතු බව. හතරවෙනි පිටුවේ 28 වන ගරු කථානායකතුමනි වගන්තිය කියලා තියෙන එක පේළිය විය යුතුයි.
සභාව එකඟද 9 වන වගන්තියට?
නෑ සර්, තාම ඉවර
නෑ. පේළිය.
ඉවර නෑ.
ආ.
හතරවෙනි පිටුව කියවන්නේ.
28 වන පේළිය ඉවත් කර එවෙනුවට පහත සඳහන් කොට සාදේශ කරන්න යුතුය. වරන් ඇතුලේ 4 එහි වරන් ඇතුලේ 6 වන රීතියට ඉක්බිතිවම පහත දැක්වෙන අලුත් රීතිය ඇතුළත් කිරීමෙන් નિયમિત මුද්දර ගාස්තු ලබා දී ඇති බවට සහතික වශයෙන් දන්නේ නම් මිස ඔහු විසින් යම් සාධන පත්‍රයක් සත්‍යායනය කිරීම හෝ සහතික කිරීම නොකළ යුතුය. ඒ සයිට් නෝට් එක નિયમિત මුද්දර ගාස්තු ගෙවීම සහතික වීම. පස්වන පිටුව 19 වන පේළිය ගරු කථානායකතුමනි වගන්තිය නෙවෙයි පේළිය විදියට වෙනස් වෙන්න ඕන. 19 වන පේළිය ඉවත් කරේ වෙනුවට පහත කොට සාදේශ කරන්න. ලියාසන් කරන තැනැත්තන්ගෙන් එක් අයෙක හෝ එය සහතික. ඊළඟට 2 30 වන පේළියේ සිට 38 වන පේළිය දක්වා පේළි ඒ පේළි දෙක දැතුළුව ඉවත් කොට ඒ වෙනුවට පහත දක්වන කොට සාදේශ කරන්න. ඔහු විසින් ඔප්පුවට හෝ සාධන පත්‍රයට යම් ලියාසන් කරන්නක හෝ සාක්ෂිකරුවකු අස්සන් කිරීමට හෝ සලකුණු තැබීමට පෙර හා යම් ලියා අස්සන් කරන්නකු වම් හෝ දකුණු මහපට ඇඟිල්ලේ සලකුණු හෝ වෙනත් යම් ඇඟිල්ලක හෝ පාදයේ ඇඟිල්ලක සලකුණු තැබීමට පෙර සහ යම් ඔප්පුවක හෝ සාධන පත්‍රයක ලියා අස්සන් කරන්නකු සංස්ථාපිත මණ්ඩලයක් වේ නම් එහි මුද්‍රාව තැබීමට සලස්වා අධ්‍යක්ෂ මණ්ඩලයේ අස්සන් හෝ එම ඔප්පුව හෝ සාධන පත්‍රය අත්සන් කිරීමට යෝජනා සම්මතයකින් අධ්‍යක්ෂක මණ්ඩලය විසින් බලය දෙන ලද යම් තැනැත්තෙකුගේ අත්සන ලබා ගැනීමට පෙර එකීලිය අත්සන් කරන්නාගේ හෝ සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම් නිශ්චය කරගත යුතු අතර එකී යම් ලිය අත්සන් කරන්නාගේ හෝ සාක්ෂිකරුවෙකුගේ නම අනන්‍යතා ලේඛනවල සඳහන් නමට වඩා වෙනස් වේ නම් එම ඔප්පෝ සාධන පත්‍රය සහතික කිරීමේදී එම නමින් සහ අස්සනේ ලියන ලද නමින් එකී ලිය අස්සන් කරන්නා හෝ සාක්ෂිකරුවා විස්තර කළ යුතුය. ලිය අස්සන් කරන තැනැත්තා සංස්ප්‍රාප්තිත මණ්ඩලයක් වන අවස්ථාවක එම ඔප්පෝ සාධන පත්‍රයේ නොතාරිස්ගේ පිටපත එකී ඔප්පෝ සාධන පත්‍රය ලිය අස්සන් කරන තැනැත්තාට බලය පවරමින් අධ්‍යක්ෂ මණ්ඩලය කළ යෝජනා සම්මතයේ පිටපතක් ඔහු විසින් පැමිණිය යුතුය. ඒ සයිට් නෝට් එකේ ගරු කතා නැතු ලියා අස්සන් කරන්නන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම් නිසකව දැනගත යුතු බව. හයවන පිටුව පළවන පේලියේ සිට විසිවෙනි පේලිය දක්වා පේලි ඒ පේලි දෙක දැතුළුව ඉවත් කරන්න. දෙක විසිතුන්වන පේලියේ සිට තිස්වන පේලිය දක්වා පේලි ඒ පේලි දෙක දැතුළුව ඉවත් කර පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. 15 අයන්න වරහන් ඇතුළේ එක වරහන් ඇතුළේ අයන්න නිශ්චල දේපලක් සම්බන්ධයෙන් වන ඔප්පුවක් හෝ සාධන පත්‍රයක් ලියා අස්සන් කරන සෑම within bracket roman 1 ලියා අස්සන් කරන තැනැත්තෙකුම roman 2 මේ කොටස වෙනස් වෙනවා කරු කතානායකතුමනි මම අලුතෙන් කියනවා ඇටනි බලපත්‍රය දරන්නකු වරහන් ඇතුලේ මින්මතු ඇටනි බලකරු ලෙස හැඳින්වෙන වරහන් වහලා හෝ ඒ රෝමන් 2 රෝමන් 3 සංස්ථාපිත මණ්ඩලයක බලයලත් තැනැත්තකුම වරහන් ඇතුලේ 15 වන රීතියේ විධිවිධානට අතිරේකව එකී ඔප්පුවේ හෝ සාධන පත්‍රයේ මුල් පිටපතේ අනු පිටපතේ සහ නොතාරිස්ගේ පිටපතේ සිය අස්සනට ඉහලින් හෝ පැත්තෙන් යම් අතක මාපට ඇඟිල්ලේ සලකුණ තැබිය යුතුය. ආයන්න ලියාසන් කරන්නෙකුගේ ඇටෙනි බලකරුවෙකුගේ හෝ බලයලත් තැනැත්තෙකුගේ මාපට ඇඟිලි සලකුණු ලබා ගත නොහැකි වන අවස්ථාවක එවැනි ලියාසන් කරන්නෙකු ඇටෙනි බලකරුවෙකු හෝ බලයලත් තැනැත්තෙකු එකියුප්පේ හෝ සාධන පත්‍රයේ මුල් පිටපතේ අනු පිටපතේ සහ නොතාරිස් පිටපතේ සිය අස්සනට ඉහලින් හෝ පැත්තෙන් යම් අතක ඇඟිලි සලකුණු හෝ පාදයක ඇඟිලි සලකුණු තැබිය යුතුය. ආයන්න ඔප්පුවක් හෝ සාධන පත්‍රයක් ඇටෙනි බලකරු විසින් ලියාසන් කරනු ලබන අවස්ථාවකදී එකී ඔප්පෝ සාධන පත්‍රය ලියා අස්සන් තබන වෙලාවේදී එම ඇටෙනි බලපත්‍රයේ අව්‍යාජ සහ වලංගු බවටත් ඇටෙනි බලපත්‍රයේ දීමනාකරු ජීවත්ව සිටින බවටත් තහවුරු කරන දිරුම් ප්‍රකාශයක් ඇටෙනි බලකරු විසින් නොතාරිස්වරයා වෙත ලබා දිය යුතුය. දීමනාලාභියා බාලවයස්කරුවෙකු වන විට නෛතික බාරකරු හෝ බාරකරු මෙම වගන්තියේ අරමුණු සඳහා දීමනාලාභියා වෙනුවෙන් ක්‍රියා කිරීමට සක්නුතාවයක් ඇති පුජ්‍යලයෙකු විය යුතුය. 7 පිටුව
සයිඩ් නෝට් එක
29 වෙනි සහ 30 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. within bracket roman 3 පැවරුම් ඔප්පුවක් හෝ තෑගි ඔප්පුවක් හෝ හුවමාරු ඔප්පුවක් හෝ අන්තිම කැමැති පත්‍රයක් සම්බන්ධයෙන් වන විටදී 8 වෙනි පිටුව 3 වෙනි පේලි ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොටස ආදේශ කරන්න. වරන් ඇතුලේ ඇයන්න ඔහු විසින් ඔප්පුවේ මුල් පිටපතේ ඔහුගේ සම්පූර්ණ 10 පිටුව 25 වෙනි පේලි ඉවත් කරේ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න. වරහන් ඇතුලේ 30 අයන්න එයි තියෙන්නේ ගරු කතානායකතුමනි තමා කියලා එය ඔහු යනුවෙන් වෙනස් වෙන්න ඕන. ඔහු විසින් සහතික කරනු ලබන 11 වෙනි පිටුව 8 වෙනි පේලියේ සිට 11 වෙනි පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළුව ඉවත් කරන්න.
8 වෙනි 8 සිට 10
දක්වා.
මොකද කිව්වේ? කරු කතා නැහැ තුමනේ
11 වෙනි පිටුවේ 8 ඉඳලා
8 පේලියේ සිට 10 වෙනි පේලිය දක්වා කියලා නිවැරදි.
11 වෙනි පිටුව 8 වෙනි පේලියේ සිට 10 වෙනි පේලිය දක්වා පේලි ඒ පේලි දෙකද ඇතුළු ඉවත් කරන්න.
සයිඩ් නෝට් එක කියවුනේ නැහැ.
නිශ්චල දේපලක් සම්බන්ධයෙන් වන ඔප්පුවකට හෝ සාධන පත්‍රයකට ලියාසන් කරන්න ඇටර්නි බලකරු සංස්ථාපිත මණ්ඩලයේ බලයලත් තැනැත්තා තම ඇඟිලි සලකුණ තැබිය යුතු බව.
නමවෙනි වගන්තිය සභා සංශෝධන සහිතව සභාව එකඟද?
හායි.
දහවන වගන්තිය සභාව එකඟද?
හායි.
එකොළොස්වන වගන්තිය සභාව එකඟද?
හායි.
දොළොස්වන වගන්තිය සභාව එකඟද?
හායි.
13වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට කරගෙනතුම.
13වෙනි වගන්තිය 14වෙනි පිටුව 25වෙනි පේළියේ සිට 30වෙනි පේළිය දක්වා පේළි ඒ පේළි දෙක දැතුළුව ඉවත් කර ඒ වෙනුවට පහත දැක්වෙන කොට සාදේශ කරන්න. ලිත් මාස 12කට නොවැඩි යම් කාලයකට සුළු හෝ බරපතල වැඩ සහිත සහිතව බන්ධනාගාර ගත කරනු ලැබීමට යන වචනවල සිට එම උපවගන්තිය අවසානයේ දක්වා වූ වචන වෙනුවට රුපියල් 50,000ක් නොඉක්මවන දඩයකට යටත් විය යුතුය.
13වෙනි වගන්තිය සංශෝධන සහිතව සභාවකෙන්ද?
හායි.
14වෙනි වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
14වෙනි වගන්තිය 15වෙනි පිටුව 1 තුන්වන පේලිය වෙන්න ඕන ගරු කතානායක තුනේ වගන්ති යන වචනේ ඉවත් වෙන්න ඕන. තුන්වන පේලිය ඉවත් කරේ වෙනුවට පහත දැක්වෙන වගන්ති ආදේශ කරන්න. පහත දැක්වෙන අර්ථ නිරූපණ ඇතුළත් කිරීමෙන් ඒ වගන්තිය. 2 හත්වන පේලිය ඉවත් කරේ වෙනුවට පහත සඳහන් කොටස ආදේශ කරන්න. මගින් ඊට දී ඇති අර්ථයම තිබිය යුතුය. ලියා අස්සන් කරන්නා යනුවෙන් අයන්න විකිණීමේ ඔප්පුවක් සම්බන්ධ වෙන විට විකුණුම් කරු සහ ගැනුම් කරු සහ ආයන්න අනෙකුත් ඔප්පුව සාධන පත්‍රයක් සම්බන්ධයෙන් වන විට කී ඔප්පුවේ හෝ සාධන පත්‍රයේ පාර්ශ්වකරුවන් අදහස් වේ.
14වන වගන්තිය සභාවකගේද සංශෝධන සහිතව 15වන වගන්තිය සංශෝධන විදිහට
15වෙනි වගන්තිය 16වෙනි පිටුව දෙවන උපලේඛනයේ ඊ ආකෘතියේ පරිදි විස්තනක් ලෙස අස්සම් කරන ලද සහ ස්වකීය වරහන් ඇතුලේ වම් දකුණු යන වචනවල සිට දරණ මෙම ඔප්පුව ලියා අස්සම් කරන්නන් වන වරහන් ඇතුලේ ලියා අස්සම් යන වචන දක්වා වූ වචන වෙනුවට පහත කොට සාදේශ කරන්න. පරිදි විස්තනක් ලෙස අස්සම් කරන ලද වරහන් වහලා මෙහි ලියා අස්සම් කරනු ලබන සාක්ෂිකරුවන් වන ජාතික හැඳුනුම්පත් අංක හිස්තනක් දරන වරහන් ඇතුළේ සාක්ෂිකරුවන්ගේ සම්පූර්ණ නම සහ ලිපිනය ඇතුළත් කරන්න වරහන් වහලා යන අය ඉදිරිපිටදී ආපු වරහන් ඇරලා අපැහැදිලි ලෙස ඇලිරක් අවස්ථාවෝචිත පරිදි ඇලිරක් ජුවානිස් ලෙස අස්සන් තබනු ලැබුවා වූද සහ ස්වකීය වරහන් ඇතුළේ වම් ඇලිරක් දකුණු මහපටැඟිල්ලේ හෝ වෙනත් ඇඟිල්ලක හෝ පාදයේ ඇඟිල්ලක වරහන් වහලා ලකුණු සලකුණු තැබුවා වූද මෙම ඔප්පුව ලියා අස්සන් කරන්නන් වන වරහන් ඕපන් ලියා අස්සන්
15වන වගන්තිය සංශෝධන සහිත සභාවකගේද?
හායි.
16වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට
16වන වගන්තිය 18වන පිටුව 15වන පේළිය ඉවත් කරේ වෙනුවට පහත සඳහන් කොටස ඇතුළත් කරන්න. ලබා දෙන ලද්ද යම් තීන්දුවකට බල නොපාන බවට - වරහන් ඇතුළේ ඈ මේ පනත ක්‍රියාත්මක වීම ආරම්භ වන දිනට පෙර සිය වෘත්තීය කටයුතු ආරම්භ කර ඇති නොතාරිස්වරයෙකු ප්‍රධාන ප්‍රඥප්තිය 12වන වගන්තියට අනුව අපකරයක් අස්සන් තැබීමේ වගකීමට යටත් නොවන බවට.
16වන වගන්තිය සංශෝධන සහිත සභාවකගේද?
හායි.
17වන වගන්තිය සභාවකගේද?
හායි.
9 වගන්ති ඉදිරිපත් කිරීමට කැරෙමුතුමා.
9 වගන්ති දෙවන පිටුවට පළවෙනි පේළියට ඉක්බිතුව පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. තුන්වෙනි පේළියට ඉක්බිතුවම පහත දැක්වෙන කොටස ඇතුළත් කරන්න. 5 ප්‍රධාන ප්‍රඥප්තියේ 14වන වගන්තියේ මේ ඉවත් කරනු ලැබේ. සයිට් නෝට් එක ප්‍රධාන ප්‍රඥප්තියේ 14වන වගන්තියේ ඉවත් කිරීම. 6 ප්‍රධාන ප්‍රඥප්තියේ 16වන වගන්තියේ මේ ඉවත්
කරනු ලැබේ. 15වන වගන්ති
ප්‍රධාන ප්‍රඥප්තියේ 15වන වගන්තියේ මේ ඉවත් කරනු ලැබේ. සයිට් නෝට් එක ප්‍රධාන ප්‍රඥප්තියේ 15වන වගන්තිය ඉවත් කිරීම. 7 ප්‍රධාන ප්‍රඥප්තියේ 16වන වගන්තියේ මේ ඉවත් කරනු ලැබේ. සයිට් නෝට් එක ප්‍රධාන ප්‍රඥප්තියේ 16වන වගන්තිය ඉවත් කිරීම. 8 ප්‍රධාන ප්‍රඥප්තියේ 17වන වගන්තියේ සුරකුම යන වචන වෙනුවට අපකර යන වචනේ ආදේශ කිරීමෙන් මෙම වගන්තිය මෙයින් සංශෝධනය කරනු ලැබේ. සයිට් නෝට් ප්‍රධාන ප්‍රඥාප්තියේ 17 වන වගන්තිය සංශෝධනය කිරීම. 9 ප්‍රධාන ප්‍රඥාප්තියේ 19 වන වගන්තිය එහි වරහන් ඇතුලේ 1 වන උපවගන්තිය ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොටස ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. 1 නොතාරිස්වරයෙකුට එරෙහිව මහාධිකරණයේ අධිචෝදනා නගා ඇති අවස්ථාවක නීතිපතිවරයාගේ ඉල්ලීම මත අමාත්‍යවරයා විසින් 1 නොතාරිස්වරයාගේ නඩු විභාගයේ පැවැත්වෙන තුරු ඔහු නොතාරිස් ධුරයේ කාර්ය ඉටු කිරීමෙන් අත්හිටුවනු ලැබිය හැකිය. සයිට් නෝට් එක ප්‍රධාන ප්‍රඥාප්තියේ 19 වන වගන්තිය සංශෝධනය කිරීම. 2 පිටුව 19 වන පේළියට ඉක්බිතිවම පහත දක්වන කොටස ඇතුළත් කරන්න. 12 ප්‍රධාන ප්‍රඥාප්තියේ 26 වන වගන්තිය පහත දක්වන පරිදි මෙයින් සංශෝධනය කරනු ලැබේ. 1 එහි වරහන් ඇතුලේ 2 වගන්තියේ සුරකුම යන වචනය වෙනුවට ඇප යන වචනය ආදේශ කිරීමෙන්. 2 එහි 3 උපවගන්තියේ සුරකුම යන වචන වෙනුවට ඇපය යන වචන ඇතුළත් කිරීමෙන්. ඇපය යන වචනය වෙන්න ඕන කරු කතා නැකිතුමනි, සුරකුම යන වචනය ඉජයි අඩුයි. සයිට් නෝට් එකේ ප්‍රධාන ප්‍රඥාප්තියේ 26 වන වගන්තිය සංශෝධනය කිරීම. 13 ප්‍රධාන ප්‍රඥාප්තියේ 27 වන වගන්තිය එහි 2 උපවගන්තියේ මාර්තු යන වචනය වෙනුවට අප්‍රේල් යන වචනය ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. සයිට් නෝට් ප්‍රධාන ප්‍රඥාප්තියේ 27 වන වගන්තිය සංශෝධනය කිරීම.
නවවගන්ති සංශෝධන පරිදි ස්වභාවිකංගද, ප්‍රඥාප්ති වගන්තිය ස්වභාවිකංගද, නාමයේ ස්වභාවිකංගද, පාර්ලිමේන්තු යලි රැස්ව පනත් කෙටුම් පොත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනි වර කියෙමු ගරු එමුතුමා.
ගරු කථානායකතුමනි, පනත් කෙටුම් පොත දැන් 3 කියවිය යුතුයයි යෝජනා කරමි. තවද කෙටුම් පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ වැනි නිවැරදි කර ගැනීම සහ ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙස කෞරවෙන් ඉල්ලා සිටිමි.
ස්වභාවිකංගද නොතාරි සංශෝධන පනත් කෙටුම් පොත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ඇටෝනි බලපත්‍ර සංශෝධන පනත් කෙටුම් පොත දෙවෙනි වර කියවීම ස්වභාවිකංගද කාරක සභාව. පළවන වගන්තිය ස්වභාවිකංගද?
හායි.
දෙවන වගන්තිය සංශෝධන රිපැක්ටින්ද කරගෙන තමයි.
දෙවන වගන්තිය පළවෙනි පිටුව 12 වන පේළියේ සිට 17 වන පේළිය දක්වා පේළි ඒ පේළි දෙක ඇතුළුව ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න. ඇටනි බලපත්‍ර යන්නින් යම් නීතිඥවරයෙකුට යම් තැනැත්තෙකු වෙනුවෙන් නීතිඥවරයෙකු ලෙස පෙනී සිටීමේ කාර්ය සඳහා දෙන ලද යම් ලිඛිත බලයක් හෝ අධිකාරී බලයක් හැර ඔහුව නියෝජනය කිරීමට යම් කාර්යයක් ඉටු කිරීමට, ක්‍රියාවක් කිරීමට හෝ යම් වෙළඳාමක් හෝ ව්‍යාපාරයක් කරගෙන යාමට එවැනි යම් තැනැත්තෙකු විසින් තවත් තැනැත්තෙකුට දෙන ලද්දා වූද?
දෙවනවගන්තිය සංශෝධන සහිතව ස්වභාවිකංගද?
හායි.
තුන්වනවගන්තිය ස්වභාවිකංගද?
හායි.
හතරවනවගන්තිය සංශෝධන රිපැක්ටින්ඩ් කරගෙනමත්තුම.
හතරවන වගන්තිය 6 පිටුව පළවෙනි පේළිය ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න. වරහන් ඇතුළේ කියන්න ප්‍රධාන කරු විසින් අත්සන් කරන ලද
හතරවනවගන්තිය සංශෝධන සහිතව ස්වභාවිකංගද?
හායි.
පස්වනවගන්තිය සංශෝධන රිපැක් කරන්න.
පස්වන වගන්තිය 8 පිටුව 7 පේළිය ඉවත් කර පහත දක්වන කොට සාදේශ කරන්න. උපවගන්තියේ වරහන් ඇතුළේ ආචේදයේ සඳහන් ලේඛනය ලියා.
පස්වනවගන්තිය සංශෝධන සහිතව ස්වභාවිකංගද?
හායි.
හයවනවගන්තිය කංගද?
හායි.
හත්වනවගන්තිය ස්වභාවිකංගද?
හායි.
අටෝනෝගත්තිය ස්වභාවිකංගද?
ආයි.
නමෝනෝගන්තේ ස්වභාවිකංගද?
ආයි.
ප්‍රඥප්තියෝගත්තිය ස්වභාවිකංගද?
ආයි.
නාමයේ ස්වභාවිකංගද?
ආයි.
පාර්ලිමේන්තුවේ අධිදැස්වේ. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වනවර කියෙම කරු ඇමතුමා.
අර කථානායකතුමනි, පනත් කෙටුම්පත දැන් තුන්වර කියවිය යුතුයයි යෝජනා කරමි. කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා සහ මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා ආනුෂංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාවේකඟද?
ආයි.
අටවැනි බලපත්‍ර සංශෝධන පනත් කෙටුම්පත තුන්වනවර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. ලේඛන ලියාපදිංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත දෙවනවර කියවීම.
ආයි.
කාරක සභාව. පළවනවාගන්තිය සභාවේකඟද?
ආයි.
දෙවනවාගන්තිය සංශෝධිත පත්කිනට කරු ඇමතුමා.
දෙවනවාගන්තිය හතරවන පිටුව 1 හතරවෙනි පේළිය ඉවත් කොට එවෙනුවට පහත දක්වනකොට සාදේශ කරන්න. පනත යටතේ ලියාපදිංචි කරන ලද හෝ මෙම ආඥා පනත යටතේ ලියාපදිංචි කරන ලද 2 19වන පේළිය ඉවත් කොට එවෙනුවට පහත දක්වනකොට සාදේශ කරන්න. ඌ හෝ බාලවයස්කාරයෙකුගේ හෝ සීවිකල තැනැත්තෙකුගේ හෝ මානසික වශයෙන් දුබල තැනැත්තෙකුගේ.
දෙවනවගන්තිය සංශෝධන සහිත සභාවේ.
ආයි.
තුන්වනවගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට.
තුන්වනවගන්තිය 7වන පිටුව 28වන සහ 29වන පේළි ඉවත් කොට එවෙනුවට පහත දක්වනකොට සාදේශ කරන්න. ලියාපදිංචිය අවලංගු කළේ යම් ඉඩමක් සම්බන්ධයෙන්ද හෝ ඉඩමක යම් සම්බන්ධතාවයක් සම්බන්ධයෙන්ද එක ඊඩම සම්බන්ධයෙන්ම හෝ එකී සම්බන්ධතාව සම්බන්ධයෙන්ම එම කේවියට් කරුම.
තුන්වනවගන්තිය සංශෝධන සහිත ස්වභාවිකංගද?
ආයි.
හතරවනවගන්තිය ස්වභාවිකංගද?
ආයි.
පස්වනවගන්තිය ස්වභාවිකංගද?
ආයි.
හයවනවගන්තිය ස්වභාවිකංගද?
ආයි.
ප්‍රඥප්තිවගන්තිය ස්වභාවිකංගද?
ආයි.
නාමයේ ස්වභාවිකංගද?
ආයි.
පාර්ලිමේන්තුවේ අලිරැස්. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වෙනිවර කියෙමු කරු ඇමතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වනර කිය යුතුයයි මම යෝජනා කරමි. අවද කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ හා අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
ස්වභාවිකංගද?
ආයි.
ලේපද ලේඛන න්‍යාපංචි කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. අන්තිම කැමැති පත්‍ර සංශෝධන පනත් කෙටුම්පත දෙවනි වර කියවීම ස්වභාවිකංගද?
ආයි.
කාරක සභාව. පළවනවාගන්තිය ස්වභාවිකංගද?
ආයි.
දෙවනවාගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට කරු ඇමතුමා.
දෙවනවාගන්තිය පළවෙනි පිටුව 1 11වන සහ 12වන පේළි ඉවත් කොට එවෙනුවට පහත දක්වන කොටස ආදේශ කරන්න. සිටින්නාව යම් තැනැත්තෙකු විසින් එකී තැනැත්තා මිය යන අවස්ථාවේදී එකී තැනැත්තාට අයත් සහ එකී තැනැත්තා විසින් පැවරීමක්. 2 18වන පේළි ඉවත් කොට එවෙනුවට පහත දක්වන කොටස ආදේශ කරන්න. අයිතිවාසිකම් පොටස් හෝ සම්බන්ධතා යෝග්‍ය බවට ඔහු විසින් සලකනු ලබන ආකාරයට පැවරීමට. දෙවන පිටුව 1 6වන පේළියේ සිට 16වන පේළිය දක්වා පේළි ඒ පේළි 2 ද ඇතුළු ඉවත් කරන්න.
දෙවනවගන්තිය සංශෝධන සහිත ස්වභාවිකංගද?
ආයි.
තුන්වනවගන්තිය ස්වභාවිකංගද?
ආයි.
හතරවනවගන්තිය ස්වභාවිකංගද?
ආයි.
පස්වනවගන්තිය ස්වභාවිකංගද?
ආයි.
හයවනවගන්තිය ස්වභාවිකංගද?
ආයි.
හත්වනවගන්තිය ස්වභාවිකංගද?
ආයි.
ප්‍රඥප්තිවගන්තිය ස්වභාවිකංගද?
ආයි.
නාමයේ ස්වභාවිකංගද?
ආයි.
පාර්ලිමේන්තු අධිරාජ්‍ය. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි වර කියෙම කරු ඇමතුමා.
පනත් කෙටුම්පත දැන් තුන්වර කිය යුතුයයි යෝජනා කරමි. තවද කෙටුම්පතෙහි සෝදුපත්වල භාෂා සහ මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ, අංක දෝෂ නිවැරදි කර ගැනීම හා ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙසද ඉල්ලා සිටිමි.
සභාවේ එකඟද?
ආයි.
අන්තිම කැමැති පත්‍ර සංශෝධන පනත් කෙටුම් පත තුන්වැනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. වංචා වැළැක්වීමේ සංශෝධන පනත් කෙටුම් පත දෙවැනි වර කියීම සභාවේකඟද?
ආයි.
කාරක සභාව. පළවන වගන්තිය සභාවිකංගද?
ආයි.
දෙවන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීමට?
දෙවන වගන්තිය පළවෙනි පිටුව 1 හත්වන පේළිය සිට 15 වන පේළිය දක්වායේ පේළි දෙක දැතුළුව පේළිවත් කර ඒ වෙනුවට පහත දක්වන කොටස ආදේශ කරන්න. වන වගන්තිය එය ලිඛිතවන්නේ නම්ද යන වචනවල සිට ඒ වගන්තිය අවසානයේ දක්වා වූ සීලම වචන ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොටස ආදේශ කිරීමෙන් මෙයින් සංශෝධනය කරනු ලැබේ. 2 19 වන සහ 20 වන පේළි ඉවත් කරේ වෙනුවට පහත දක්වන කොට සාදේශ කරන්න. සෑම ලිය අස්සන් කරන්නකු විසින්ම අස්සන්. 3 23 වන පේළියේ සිට 26 වන පේළිය දක්වායේ පේළි දෙක දැතුළුව ඉවත් කරේ වෙනුවට පහත දක්වන කොට සාදේශ කරන්න. ආයන්න 1 සෑම ලිය අස්සන් කරන්නකුගේම වම් හෝ දකුණු මාපට ඇඟිලි සලකුණ හෝ එවැනි ලිය අස්සන් කරන්නකුගේ. දෙවන පිටුව 4 හත්වන සහ අටවන පේළි ඉවත් කර පහත දක්වන කොට සාදේශ කරන්න. ලියාසන් කරන්නෙකුගේ අස්සන හෝ මාපට ඇඟිලි සලකුණ ලබා 5 11 වන සහ 12 වන පේළි ඉවත් කර පහත දක්වන කොට සාදේශ කරන්න. 4 එකීලිය අස්සන් කරන්නා විසින් අවස්ථාවෝචිත පරිදි වෙනත් යම්. 6 15 වන පේළියේ සිට 28 වන පේළිය දක්වා පේළි මරන් ඇතුළේ පේළි දෙක දැතුළුව ඉවත් කරන්න.
දෙවන වගන්තිය සංශෝධන සහිතව සභාවේකඟද?
ආයි.
තුන්වන වගන්තිය සංශෝධන පිටපත් කිරීම.
තුන්වන වගන්තිය තුන්වන පිටුව 1 4 සහ 5 පේළි ඉවත් කර පහත දක්වන කොට සාදේශ කරන්න. දක්වා වූ වචන ඉවත් කරේ වෙනුවට වරහන් ඇතුලේ 2 වන උපවගන්තියේ නිශ්චිතව දක්වා. 2 10 පේළි ඉවත් කර පහත දක්වන කොට සාදේශ කරන්න. වරහන් ඇතුලේ 2 තෙස්තමේන්තු කරු. 3 20 පේළි ඉවත් කර පහත දක්වන කොටස ආදේශ කරන්න. මාපට ඇඟිලි සලකුණ 4 24 වෙනි පේළියේ සිට 31 වෙනි පේළිය දක්වා පේළි ඒ පේළි දෙකද ඇතුළුව ඉවත් කරන්න. 4 වෙනි පිටුව 5 පළවෙනි පේළියේ සිට 20 වෙනි පේළිය දක්වා පේළි ඒ පේළි දෙකද ඇතුළුව ඉවත් කරන්න.
3 වන වගන්තිය සංශෝධන සහිතව සභාවේකඟද?
හායි.
4 වන වගන්තිය සංශෝධන ඉදිරිපත්.
4 වන වගන්තිය 4 වන පිටුව 1 23 වෙනි පේළිය ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොට සාදේශ කරන්න. 1 තෙස්තමේන්තු කරුගේ හෝ තෙස්තමේන්තු කාර්යගේ අස්සන යන වචන වෙනුවට අස්සන සහ 2 26 වෙනි පේළියේ සිට 31 වෙනි පේළිය දක්වා පේළියේ පේළි දෙක දැතුළු ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොට සාදේශ කරන්න. සලකුණක් හෝ පාදයක 5 වෙනි පිටුව 3 පළවෙනි පේළියේ සිට 5 වෙනි පේළිය දක්වා පේළියේ පේළි දෙක දැතුළු ඉවත් කර ඒ වෙනුවට පහත දක්වන කොට සාදේශ කරන්න. එසේ වුවද තෙස්තමේන්තු කරුගේ අවස්ථාවෝචිත පරිදි වම් හෝ දකුණු මාපට ඇඟිලි සලකුණ හෝ වෙනත් යම් ඇඟිලි සලකුණක් යම් හේතුවක් මත ලබා ගැනීමට නොහැකි අවස්ථාවක දී තෙස්තමේන්තු කරු විසින්.
4 වන වගන්තිය සංශෝධන සහිත සභාවේකඟද? 5 වන වගන්තිය සභාවේකඟද?
ආයි.
6 වන වගන්තිය සභාවේකඟද?
ආයි.
7 වන ප්‍රඥප්ති වගන්තිය සභාවේකඟද?
ආයි.
සභාවේකඟද? නාමයේ සභාවේකඟද? පාර්ලිමේන්තු රැස්. පනත් කෙටුම්පත කාරක සභාවේදී සලකා බලා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. තුන්වැනි වර කියෙම කරු ඇමතුමා.
පනත් කෙටුම් පත දැන් තුන්වර කිය යුතුයයි යෝජනා කරමි. තවද කෙටුම් පතෙහි සෝදුපත්වල භාෂා දෝෂ, මුද්‍රණ දෝෂ, ව්‍යාකරණ දෝෂ සහ අංක දෝෂ නිවැරදි කර ගැනීම සහ ආනුෂාංගික සංශෝධන සඳහා අවසර දෙන ලෙස ඉල්ලා සිටිමි.
ස්වභාවිකවද?
ආයි.
වංචා වැළක්වීමේ සංශෝධන පනත් කෙටුම් පත තුන්වෙනි වර කියවා සංශෝධන සහිතව සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. සභාව කල් තැබීම.
අර කථානායකතුමනි, සභාව හෙට දින එනම් ඔක්තෝබර් මාස 20 දින පෙරෝ 9 තිය දක්වා කල් තැබීමේ ප්‍රශ්න.
කල් තැබීමේ ප්‍රශ්න චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා.
කරු කථානායකතුමනි, වැඩි වෙලා කල් ගන්නේ නැහැ. අපේ රාජ්‍ය ඇමතුමා ඉන්න නිසා මගේ පළවෙනි ප්‍රශ්න කරු ඇමතුමා, 2022/1 දින සිට මෙරටට පැමිණි ඉන්ධන නැව් සංඛ්‍යාව කොපමණද? එම නැව් අතරින් ප්‍රමාද ගාස්තු ගේම සිදු නැව් සංඛ්‍යාව කොපමණද? මෙසේ ගෙවන ලද ප්‍රමාද ගාස්තු ප්‍රමාණය කොපමණද? මෙසේ ඉන්ධන නැව් සඳහා ප්‍රමාද ගාස්තු ගේම සිදුවීම නිසා ඒ රටට විශාල මූල්‍ය බරක් බව ඔබතුමා පිළිගන්නේද කියන කාරණේ තවත් ප්‍රශ්න ගණනාවක් අහන්න යන්නේ නැහැ. රාජ්‍ය අමතුමාගේ මේකට කෙටි ප්‍රශ්න දෙයක් උත්තර ටිකක් බලමු.
ගරු විදුලි බල හා බලශක්තිය අමතුමා,
ගරු කථානායකතුමනි, 2022/1 to 2022/10/18 දින දක්වා මෙරට පැමිණි පිරිපහදු කරන ලද කංජතෙල් නිෂ්පාදන රැගත් නෞකා සංඛ්‍යා 58ක් වූ අතර බොරතෙල් නෞකා සංඛ්‍යාව 6ක් වේ. දෙවැනි ප්‍රශ්නයට පිරිපහදු කරන ලද ඉන්ධන රැගත් නෞකා 29ක් සහ බොරතෙල් රැගත් නෞකා සංඛ්‍යාව 2ක් සඳහා ලංකා කංජතෙල් සංස්ථාව විසින් ප්‍රමාද ගාස්තු ගෙවා ඇත. ඒකේ තුන්වෙනි කොටස 2022/1 to 2022/10/18 දින දක්වා නැව් 4ක් වෙනුවෙන් ප්‍රමාද ගාස්තු ඇමරිකන් ඩොලර් මිලියන 0.452ක්, තවදුරටත් ඉතිරි නැව් 24 සඳහා ගෙවීමට සිදු ඇතැයි අපේක්ෂා කරන මුළු ප්‍රමාද ගාස්තු ප්‍රමාණය ඇමරිකන් ඩොලර් මිලියන 10.4ක් වේ. හතරවෙනි කොටස ප්‍රමාද ගාස්තු ගෙවීම මූල්‍යමය වශයෙන් වැය බරක් වන බවට කාහටද වුවද පිළිගත යුතු කරුණකි. එසේ වුවද රට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදයට පෙර මෙරට ඛනිජ තෙල් අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා දින 30, දින 90 සහ දින 180 යනාදී ණය කාල පරාසයන් යටතේ ණයවර ලිපි විවෘත කර විධිමත් ප්‍රසම්පාදන ක්‍රමවේදයන් අනුව මිලදී ගැනීම සිදු කිරීමට අවස්ථාව හිමි වූ බැවින් රටට අවශ්‍ය ඛනිජ තෙල් ප්‍රමාණය හිඟයකින් තොරව අඛණ්ඩව සැපීමට හැකිය විය. නමුත් පසුගිය වසරේ අගභාගයේ සිට මේ දක්වා රට මුහුණ දී ඇති විදේශ විනිමය අර්බුදය හමුවේ ජාත්‍යන්තර ණය වර්ගීකරණය ආයතන විසින් රටේ ණය ශ්‍රේණිගත තත්ත්වය පහළ එළීම මත ජාත්‍යන්තර ඛනිජ තෙල් සැපයුම්කරුවන් ණය පදන මත තව දුරටත් පහසු කොන්දේසි යටතේ ඛනිජ තෙල් සැපයීම නතර කර ඇත. එබැවින් ඒ දක්වා ණය පදන මත සපයන ලද ඉන්ධන සඳහා ගෙවීම කිරීම උදෙසා විවෘත කරන ලැබූ ණයවර ලිපි වෙනුවෙන් කල්පිරුණු අවස්ථාවේදී ගෙවීම කිරීමට බැංකු පද්ධතිය අසමත් වීම මත පෙර ගෙවීම හෝ එවෙලීම මුදල් ගෙවීම පදනමින් කංජ තෙල් සැපීම හැර සැපයුම් කරුවන් විකල්ප ක්‍රමවේදයේ යටතේ ඉන්ධන සැපීම නතර කරන ලදී. තවද මෙම තත්ත්වයේ හේතු කොටගෙන ඉදිරිපත් කරන ලැබූ ටෙන්ඩර් සඳහා කිසිදු සැපයුම් කරුවෙක් ඉදිරිපත් නොවීම වාතාවරණයට මුහුණ දීමට සිදුවිය. එම බාධක මැද්දේ වුවද ඛනිජ තෙල් සැපීමට එකඟ වූ සැපයුම් කරුවන් යොපු කළ ඉන්ධන නෞකා නියමිත කාලය තුළ වරාය වෙත සේන්දුවද ඒ සඳහා ගෙවීමට ප්‍රමාණවත් විදේශ විනිමය හා රුපියල් ප්‍රමාණයක් බැංකු පද්ධතිය හා ශ්‍රී ලංකා මහ බැංකුව වෙතින් ලබා ගැනීමට නොහැකි වීම හේතුවෙන් ඉන්ධන නෞකා නියමිත කාල සීමා ඉක්වමින් මෙරට නැංගුරල්ලා තැබීමට සිදුවීම හේතුවෙන් ප්‍රමාද ගාස්තු ගෙවීමට සිදු වී ඇත. නමුත් රටේ පවතින විදේශ විනිමය අර්බුදය සමන්වය වීමත් සමග මෙම තත්ත්වය නැවත යථා තත්ත්වයට පත්වෙනු ඇතැයි අපේක්ෂා කරන අතර ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත වෙනු ඇත. මීට අමතරව අපි අමාත්‍යංශයේ වගේම CPC එක එකතු වෙලා අපි හඳුන්වා දීලා තියෙන අලුත් ක්‍රමවේදයක් අපි ඉදිරි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන, විශේෂයෙන්ම ලංකාවට තෙල් ආවම මුදල් ගෙවනව වෙනුවට අපේ ගබඩා පරියන්තය තුල ඒ තෙල් ගබඩා කරයින් පස්සේ අපිට ඩොලර් ලැබෙන ප්‍රමාණයට අපි එදිනෙදා ඒක දවසක් වෙන්න පුළුවන් දවස් කීපයකට එදිනෙදා ඒ තෙල් ටික අපි ඩොලර් ගෙවලා ලබා ගන්න ක්‍රමයක් අපි අලුතෙන් කැබිනට් මණ්ඩලයෙන් ඉදිරිපත් කරලා තියෙනවා ඉදිරියේ කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණාට පස්සේ අපි ඒ ගෙන්වන සමාග විශේෂයෙන් මේ වෙද්දි ටෙන්ඩර් ලබා දීපු සමාගම් එක්ක සාකච්ඡා කරලා ඒ ක්‍රමවේදයට තෙල් ගේන්න බලාපොරොත්තු වෙන ඒ තුලින් අපි බලාපොරොත්තු වෙන ඒ වගේ ඉදිරිපත් කරන සියලුම ටෙන්ඩර් ප්‍රොකියුමන්ට් වලට අපි ඒක එකතු කරලා ලංකාවට ආම අපේ ගබඩා තුල තමයි තෙල් ගබඩා කරන්න වෙන්නේ එතෙන්දී අපි තෙල් මිල දී ගන්න ඒ තුලින් අපිට ප්‍රමාද ගාස්සු ගේීමට සිදු වෙන්නේ නැහැ භවිෂ්‍යත
සුදර්ශන දෙනිපිටිය මන්ත්‍රීතුමා
අරු කතානායකතුමනි පරිසර අමාත්‍යතුමාගෙන ඇසීමට ශ්‍රී ලංකාවේ වන වැස්ම අඩුවීමත් ඇතිවීම තිබෙන කාලගුණික විපර්යාසයන් හේතුවෙන් අනාගතයේ දැඩි අභියෝගයකට මුහුණ දීමේ අවධානමක් තිබේ. ප්‍රශංක එක දැනට ශ්‍රී ලංකාවේ තිබෙන ජෛව පද්ධති සඳහා එල්ල වී තිබෙන අභියෝග මොනවාද? කාලගුණ විපර්යාස හේතුවෙන් ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුව තිබෙන අභියෝග සඳහා විද්‍යාත්මකව පිළිතුරු ඉදිරිපත් කොට තිබේද? එම වැඩපිළිවෙල කුමක්ද? ශ්‍රී ලංකාවේ පරිසර ආරක්ෂා කිරීමට ඇති මධ්‍යකාලීන හා දීර්ඝකාලීන වැඩපිළිවෙල කුමක්ද? අර කතානායකතුමනි ඇත්තටම මේක විශේෂම දෙයක් අපේ රටට මේ වෙලාවේ අපේ රට ඇත්තටම ග්‍රීන් කන්ට්‍රි එකක් හරිත රටක් නමුත් එන්න අපි පහළට යනවා අපේ රටේ තියෙන වන ඝනත්වය අඩුවෙගෙන යනවා අපි ඒක හැමෝම දන්නවා නමුත් ඒකට කිසිදු සැලසුමක් නැති බව තමයි පේන්නේ ඉතින් ඒ වගේම අපි ලෝක වනගත් දිනය නොයෙකුත් දින තියෙනවා පරිසර දිනය තියෙනවා ලෝක ජෛව විද්‍යත්ව දිනය තියෙනවා නමුත් මේ හැම දෙයකින් මේ වෙලාවේ කරනවා නමුත් පසු විපරමක් නැතිකම තමයි මම දකින්නේ ගරු කතානායකතුමනි. ඒ වගේම 1907 වන ආඥා පනතක් තියෙනවා. ඉතින් ඔක්කොම පැරණි දේවල් එක්ක අපි මේ විදිහටම ඉන්නවා. ඉතින් මං හිතන්නේ අපිට විශේෂයෙන්ම මේ පයිනස් වගාව ගැන කතා කරන්න ඕන බදෘෂ්ටිකේ පයිනස් වගාව තියෙනවා. පයිනස් වගාව අයින් කරනවා දැන් ටිකෙන් ටිකෙන් පොඩි ප්‍රමාණයක්. නමුත් ඒක අයින් කරනවා වගේ මේක හිටවන්න පුරුදු වෙලා තියෙන්නේ ටර්පන්ටයින්. පයිනස් වගාව අයින් කරන්නේ ගරු කතානායකතුමනි ජලය අපේ රඳා පවතින්නේ නැහැ ජලය උරා ගන්න වැඩි ඒක නිසා ජලය නැති වෙන එක නිසා තමයි පයිනස් වගේ අයින් කරන්නේ නමුත් ඊටත් වැඩිය භයානක එකක් ටර්පන්ටයින් නැවත හිටවන්න පටන් ගෙන ඉතින් මේවා තමයි නවතින්න ඕනේ ගරු අපේ අමාත්‍යතුමනි මේවා අපි නවත්තලා අපි මේ පරිසරය රැක ගන්න ඕනේ එහෙම නැතුනොත් අපි ලොකු ඉස්සරහට ලොකු ප්‍රශ්න ගොඩක්කට අපි වත් වෙන සමහර දේවල් ඇත්තන ශ්‍රී ලංකාවේ පමණක් ආවෙනික දේවල් තියෙන අපේ වනාන්තර තුල ගස් කොළන් ජෛව විවිධත්වය ඇති දේවල් සියල්ලම ශ්‍රී ලංකාවේ පමණක් ආවෙනික දේවල්. ඒවට විශේෂයෙන් සංචාරකයන් ඇදගන්න සංචාරකයන් ඒව ගැන විශේෂ ගවේෂණය කරන්න එනවා විශේෂ විශාල වශයෙන්. ඉතින් ඒක නිසා මම හිතන්නේ අපි මේ ගැන විශේෂ සැලකිලිමත් භාවයක් යොමු කරන්න ඕනේ. මම යෝජනාවක් හැටියට ගරු අමාත්‍යතුමාට කියන මේක අපි පුළුවන් තරම් අපේ විශ්වවිද්‍යාල තුලින් අපේ දරුවන්ට ඒ වගේම පාසල් දරුවන්ටත් මේක අපිට මේ தත්ත්වය අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් නම් පාසලේ දරුවාට අපිට මේක රැකගෙන ඉන්න පුළුවන් කියලා මම ගරු අමාත්‍යතුමාට මේ වෙලාවේ මතක් කරනවා. ඒ වගේම මීමැසි පාලනය මේ වෙනකොට අඩාල වේගින යන අපේ රටේ ඒකත් නැති වේගින යන தත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. මීමැස්සු නැත්තම් එහෙම ඇත්තටම අපිට මේ ජීව අපේ රටේ ලෝකෙම විනාශ වෙන தත්ත්වයකට පත් වෙනවා. ඉතින් මේවත් රැකගෙන මේ ඉස්සරහට ගන්න අවශ්‍ය කටයුතු තමයි අපි කරන්න ඕනේ. ඉතින් මේක මම හිතන්නේ පළාත් පාලන ආයතන වලටත් අපි වගකීමක් තියෙනවා. පළාත් පාලන ආයතන වලට වගකීම පැවරිය යුතුයි. පවරලා නැහැ මේ පරිසරය ආරක්ෂා කරගන්න ක්‍රමවේද, ඒව අඳුන්ලා දීමේ ක්‍රමවේද, ඒවට ක්‍රියාමාර්ග ගැනීම කිසි දෙයක් අපි දකින්නේ නැහැ. ඉතින් ඒක නිසා ඒවට අවශ්‍ය කටයුතු කරන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද විශේෂයෙන්ම උපාධිධාරීන් ඉන්න විශාල ප්‍රමාණයක් දැන් කාර්යාලවල ඉන්නවා, රජයේ කාර්යාලවල ඕන තරම් ඉන්නවා. හැබැයි මේ සබ්ජෙක්ට් එක කරපු එහෙම නැත්නම් මේ විෂය කරපු අය ඉන්නවා, පරිසර ගැන හදාරපු අය ඉන්නවා. මේගොල්ලන් අරගෙන අපිට පුළුවන් මේ හැම ප්‍රදේශයකම හැම ප්‍රාදේශීයකම කාර්යාලයකම තම තමන්ගේ කොට්ටාචවල මේ ජෛව පද්ධති ආරක්ෂා කර ගැනීම සහ වන සංරක්ෂණය කරගන්න අවශ්‍ය කටයුතු කරන්න ඒ නිලධාරීන් පත් කරගන්න පුළුවන්. ඒ වගේම ගරු කතානායකතුමනි රසායනික පොහොර භාවිතය ඇත්තරම ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙනවා. දැන් ඉස්සර අපේ ගමේ අපේ ඔයවල්වල දොළවල්වල තිබ්බා හිටියා කණයි හිටියා ඔය ගිස් ගේඩි මේ අපේ පරිසරය බැලන්ස් කරන ගෙම්බෝ මේ ගොඩක් දේ හිටියා. හැබැයි දැන් නැහැ.
ඒකට මූලිකම හේතුව වෙලා තියෙන්නේ ඇත්තටම මූලිකම හේතුව වෙලා තියෙන්නේ මේ රසායනික බෝර භාවිතය නිසා. ඉතින් මේවා කලමනාකරණයක් කරන එක අපිට ලොකු වගකීමක් හැටියට තියෙනවා. ඇලදොල ආරක්ෂා කර ගැනීම වගකීමක් තියෙනවා. අපේ ජෛව විවිධත්වයෙන් තියෙන ওই වන වනයන් ආරක්ෂා කර ගන්න ඕනේ. ඒක සඳහා විශේෂ විශේෂයෙන් අපිට මම හිතන්නේ අනුග්‍රහයන් ගන්නත් පුළුවන් ග්‍රීන් බැංක්ස් තියෙනවා විශේෂයෙන්ම ග්‍රීන් බැංක්ස්. අන්න ඒ වයින් අපිට ගන්න පුළුවන් අපිට ඒ ආධාර ගන්න පුළුවන් මේ රටේ මේ දේවල් ආරක්ෂා කරන ඒ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න කියලා මම ගරු අමාත්‍යතුමාගෙන් ඉල්ලා සිටිනවා.
Thank you very much, honorable member, honorable speaker. It is so exciting to speak looking at the chairs in front of me. There is no one. What are the challenges to Sri Lanka's biodiversity and ecosystem? Despite being a small island nation within Asia, Sri Lanka, along with the Western Ghats, is recognized as one of the 36 biodiversity hotspots of the world, with a large proportion of endemic species and a high dependence on its biodiversity for tourism and other social and economic activities. The island is also home to a high number of point endemic species, fauna and flora, that is found nowhere else on the earth. As it is in many other countries, Sri Lanka's biodiversity too is endangered by the increase of harmful human activities, such as habitat encroachment and fragmentation, unsustainable use and management of natural resources, pollution, and the introduction of invasive alien species. Since 1994, Sri Lanka has been a party to the Biodiversity Convention of United Nations and is in the process of mainstreaming biodiversity into planning of national development policies. The Ministry of Environment plays the role of National Focal Point, NFP, to the Biodiversity Convention. Challenges or threats to biodiversity in Sri Lanka, various anthropogenic activities and environmental factors pose threats to biodiversity. This results in certain species in the planet extinct over time. This is called biodegradation. It can be happened in several ways. Encroachment into forests for agriculture causes habitat loss and fragmentation. Illicit felling of timber resulting in loss of ecosystem services and habitats for species. Other localized encroachment into forests, wetlands, coastal and marine system due to for housing, tourism facilities, village expansion or new villages, urbanization for development of commercial facilities and access roads, for prawn farming or stroke aquaculture and salt production involving clearing of coastal ecosystem, mangroves, salt marshes, etc., and establishment of inappropriate tourist infrastructure that adversely affect the environment. Forest degradation due to firewood collection and damage due to undergrowth, cattle grazing, dieback of forest species, and over-extraction of minerals. Changes in water regimes and sedimentation due to dam construction, major and mini hydro projects that alter water regimes, poorly planned irrigation structures, encroachments into river reservations, and proliferation of agro wells. Lack of strategic use of land during development resulting in loss of critical forests and important wildlife habitats and wetlands. Spread of invasive alien species. Over-exploitation of species. Destructive practices during resources extraction, pollution resulting in loss of ecosystem services and habitats for species, increasing human populations and contacts with wildlife, human-elephant conflict and human-wild animal conflict, climate change and other major natural disasters, it's an example, human-induced global climate change, tsunami, floods, droughts, coastal erosion, and natural outbreaks of parasites and pests. Ministry of Environment provides policy directions towards conservation of biodiversity. In order to address these challenges, Ministry of Environment developed the National Biodiversity Strategy Action Plan, that is called NBSAP, and National Environment Action Plan, NEAP. They are being implemented. It is the main policy instrument we have for guiding us on conserving biodiversity of the island and using it for sustainable development as well as sharing benefits generated by it among the general public in a justifiable manner. In addition to the above, Ministry of Environment has formulated policies and acts to address the biodiversity issues of the country in varying degree. They are national policy, strategy and action plan on invasive alien species, national policy on biosafety, national policy on conservation and sustainable utilization of mangrove ecosystems in Sri Lanka, national policy on access to genetic resources and benefit sharing, traditional knowledge policy, draft alien organism act, and draft biosafety act for facilitating to overcome above challenges. Question number two. Sri Lanka is affected by a number of climatic hazards and extreme events, and these are projected to worsen with climate change. Being an island with a mountainous central region, Sri Lanka has been affected by floods, droughts, landslides, coastal storms and erosion, cyclones and storm surges. During the past decade, the frequency of droughts, floods and cyclone increased. In this respect, Ministry of Environment, being the national focal point to the United Nations Framework Convention on Climate Change, has assessed the climate vulnerability in 2010 using the vulnerability formula of Intergovernmental Panel on Climate Change. Further, a climate risk assessment has been conducted in 2018 to identify the vulnerability of climate change impacts in the country using the risk formula conducted by the sixth assessment report of the Intergovernmental Panel on Climate Change. Accordingly, most vulnerable sectors to adverse effects of climate change have been identified. Among them, agriculture, fisheries, livestock, human health, water, coastal and marine, biodiversity and ecosystem, tourism, human settlement and infrastructure are the most vulnerable sectors to the adverse effects of climate change. Geographically, central highlands, dry zone, wet zone, as well as coastal region have been identified in vulnerable regions for different climate-induced disasters. In order to build the resilience in above sectors and geographical areas, Ministry of Environment has prepared the National Adaptation Plan, and at present it is being implemented by different stakeholders. Further, nationally determined contributions, NDCs, submitted to the UNFCCC, these sectors have been incorporated for building resilience with the supports of external parties. Furthermore, in response to challenges posed by climate change, Sri Lanka has taken several steps by introducing national policies, National Climate Change Policy of Sri Lanka 2012, Strategies, National Climate Change Adaptation Strategy 2011-2016, and action plans such as National Adaptation Plan for Climate Change Impacts of Sri Lanka 2016-2025. I wish to emphasize that addressing climate change is taken place in Sri Lanka in highly scientific and technical manner since 2010, and it is being continued. Question number three. What is the medium and long-term program to protect Sri Lanka's environment? Mid-term, long-term measures have been taken to conserve Sri Lanka's environment. Every country in the world has made a policy intervention as a long-term program to protect the environment. Sri Lanka has also recognized this need well and presented an environmental policy as a national policy, identifying long-term, medium-term, and short-term strategies and activities for the implementation of the national environment policy is an essential task. For this, A National Environmental Action Plan, NEAP, has been prepared with the consultative participation of all stakeholders. One, National Environment Policy. Since the publication of the National Environment Policy and Strategy in 2003, new environmental challenges have emerged. Significant changes have taken place nationally and globally affecting our environment. The economic, social, and cultural factors that contribute to climate change have evolved, and the scientific knowledge of the subject has grown significantly. Accordingly, the necessity of updating the NEPs had been stressed by many parties, highlighting the changing priorities of environmental management. The Ministry of Environment, considering these changes that have taken place since the formulation of NEPs in 2003, recognized the necessity of updating the NEPs, focusing major thematic areas. The Ministry of Environment has taken necessary steps to formulate a national environmental policy focusing on thematic area, key thematic areas. The NEP is based on principles of environmental management. In this regard, the Ministry of Environment has formulated the national environmental policy in line with current and future environmental trends, following a wide range of experts and stakeholders consultations, calling public comments and views of the members of parliament. The national environmental policy has been approved by the Cabinet of Ministers on 20th June 2022. The NEP will be unveiled soon after the printing process is completed. Two, preparation of National Environment Action Plan, NEAP. National Environmental Action Plan 2022 to 2030 has been prepared by the Ministry of Environment by paying attention to the environmental challenges of the 21st century. In accordance with the Sustainable Development Goals of the United Nations as well, the strategies and action plans required for the implementation of the National Environment and Policy is provided by this plan. This National Environmental Action Plan, which has been prepared as an active action plan in collaboration with all institutions of stakeholders, has been prepared so as to combine with annual action plans of all relevant institutions as required. The environmental protection and development can be introduced according to the agreements of the Sustainable Development Goals and the Paris Agreement. This plan has been prepared on the interactive procedure in which the relevant main parties are participated, and it is included 9 themes and 3 cross-cutting areas. Accordingly, the relevant facts of the main theme, 9 fields such as water, air, land, biodiversity, climate changes, coastal and marine resources, waste management, urban and human settlement and industry, and 3 cross-cutting themes, coordination, knowledge management, and utilization of resources, has been covered through this plan, action plan. The responsibilities vested in the Ministry of Environment relating to the National Environmental Action Plan are included the activities such as fulfill the prominent duty relevant to implementing and supervision, reviewing of subject matters of the plan, and confronting to those matters, providing necessary guidance to the institutions which are responsible for implementation of all activities identified. It is included a procedure for the implementation and supervision of the National Action Plan in it, and by this procedure, the necessary direction of proper implementation of that action plan, reaching of expected targets, are carried out. Currently, the National Environment Action Plan is being translated into Sinhala and Tamil languages and will be institutionalized after obtaining the approval of the Cabinet of Ministers. Thank you. That's it.
Thank you, Honorable Minister. House would be adjourned till 9:30 tomorrow morning.